ナモタッスバグワトアラハトサンマサンブッタッスナモタッスバグワトアラハトサンマサンブッタッスナモタッスバグワトアラハトサンマサンブッタッスドランガマンエカチャランアサリランゴハサヤンYe cittang sanyamissanti mokkanti marabandhanati Utum Buddha Ratne Damage Namaskare Veva Shri Saddharma Ratne Damage Namaskare Veva Ari Maha Sangha Ratne Damage Namaskare Veva Epagim Mame Utum Mari Bhumit Vihikalahu Mage Guru Piyanan Nuhan Sevana අවසරයි අති ගෞරවනීය වතුරගමනන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී මේ සම්බන්ධ වෙන්නේ සූම් තාක්ෂණයේ ඔස්සේ පවත්වාගෙන යන සෙනසුරාදා දිනවල පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 24 වන ධර්ම දේශනාවටයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරු කරගෙන මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරගෙන දිගටම පවත්වාගෙන ආවා. ඉතින් අපි කායානුපස්සනාවේ භාවනා 14ත් වේදනානුපස්සනාව පිළිබඳවත් භාවනා කමඨහං අවබෝධ කරගන්න උත්සාහ කරමින් චිත්තානුපස්සනාව පිළිබඳව පවත්වන තුන්වන ධර්ම දේශනාව තමයි අද දිනේදී මේ කෙරෙන්නේ. පළවෙනි ධර්ම දේශනාවේදී අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන මේ සිත් පිළිබඳව තේරුම් ගන්න උත්සාහ කරා. එතන සිත් 16ක් විස්තර කරා. එතකොට මේ සිත් 16 නම් හඳුරගන්න අපි උත්සාහ කරා පළවෙනි දවසේදී. ඊළඟට අපි දෙවෙනි දවසේදී ඊටත් එහා මේ සිත් පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරා. එමනම් මෙහින්හන්සේ මේ මාතෘකා කරගත්ත ගාථාව තියෙන්නේ මේ ධම්මපදයේ. ඒ ගාථාවේ තේරුම තමයි මොකක්ද? දූරංගම දුර ඈත අතීතේ බොහෝ දුර දේවල් ඔස්සේ මේ සිත ගමන් කිරීම, නැත්නම් ඒ සිතුවිලි අඳුර ගැනීමක් තියෙනවා. ඊළඟට අනාගතයේ බොහෝ ඉදිරියගෙන සිත පහල කරගන්න හැකියාවක් තියෙනවා. කියන්නේ දුර තියෙන අතීතයේ බොහෝ දුර කාලයක තිබුණු සිදුවුණු දේවල් ඒ මතකයට නැවත නගා ගන්නත්, අනාගතයේ පිළිබඳ බොහෝ ඉදිරිය පිළිබඳ සිතුවිලි සකස් කර ගන්නත් හැකියාවක් තියෙනවා මේ සිතට. ඊළඟට තවත් කියනවා ඒකචරං. ඒකචරං කියලා කියන්නේ වරකට එකක් පමණයි මේ සිත් ඇති වෙන්නේ. එක සිතක් පමණක් වරකට ඇති වෙනවා. සිත් දෙක තුනක එකවර ඇති වෙන්නේ නැහැ. ඊළඟට අසරීරං කියලා කියනවා. අසරීරං කියලා කියන්නේ අපි කියන්නේ මේ ශරීරය කියන එක, මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූප වලට තමයි මේ ශරීර කියලා කියන්නේ. එමනම් මේ ධාතු හතරෙන් හැදුණු එකක් නෙමෙයි මේ සිත කියන එක. ගුහාසයන් කියලා කියන්නේ ගුහාවක වාසය කරනවා, එහෙම නැත්නම් ගුහාවක් නැත්නම් යම් ස්ථානයක තමයි මේ සිත කියන එක ඇති වෙන්නේ. එතකොට කියනවා යේ චිත්තං සංයමිස්සන්ති, මේ ලක්ෂණ ඇති වූ මේ සිත යම් කිසි කෙනෙක් තමන් පාලනය කරයින යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. එතකොට මේ මාර බන්ධනෙන් එයා නිදහස් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ සිත කියන එක යම් කෙනෙක් අවබෝධ කරගත්තොත්, මේ ලක්ෂණ සහිත වූ මේ සිත යම් කෙනෙක් නිසියාකාරව අවබෝධ කරගත්තොත්, ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගත්තොත් අන්නේ අට මේ මාර බන්ධනෙන් නිදහස් වෙන්න පුළුවන් කියනවා. නැත්තම් මේ සංසාර ගමන අවසන් කරනවා, නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක තමයි මේ ගාථාවේ තේරුම. එhmenan අපි මුලින් මේ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවට අනුව සිත් 16ක් ගැන විස්තර කරා. එhmenan මේ සිත්වල තේරුමක් මෙහිදී නැස විස්තර කරා. එhmenan අපට මේ ඇති වෙන සිත් සියල්ලම අපි අපට ගොඩාක් සිත් ඇති වෙනවා කියලා කියනවා. හැබැයි මේ සිත් සියල්ලම මෙන්න මේ සිත් වර්ග 16න් එකකට අයිති වෙනවා. ඒ කියන්නේ ඕනෙම සිතක් මෙන්න මේ 16න් එක කොටසකට අයිති වෙනවා. එහෙමනම් අපට තියෙන්නේ පවතින්න පුළුවන් මේ පෘථග්ජන සත්‍යයට විතරයි. සමහර මාර්ගඵල ලාභ අයට ඒ කියන්නේ ඒ සිත් කෙලෙස් දුරු කරගත්ත පිරිසට යම් යම් සිත් ඇති නොවනවා වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ මේ පෘථග්ජන සිතක් සම්බන්ධව. එහෙම වුණොත් මේ ධර්ම අවබෝධ නොකරගත්ත කෙනෙකුට මෙන්න මේ සිත් වර්ග 16 ඕනේ සිතක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ අභිධර්මයේ අපි කතා කරනවා නෙවෙයි, නමුත් මේ සිත ගැන චූටි විස්තරයක් කරන්න ඕන නිසා මෙහින්නාසි මේක කියන්නේ. එතන මේ සිත ගැන අභිධර්මයේ විස්තර කරනවා. ඒක උත්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක චේතෝ යුත්ත දීපඤ්ඤා පඤ්ඤාස ධම්මා චේත සිකාමත. සිත සමග උපදින්නේ, සිත සමගම නැති වෙන්නේ, සිතගත අරමුණු ගන්නේ කියලා ওই විදිහට මේක විස්තර කරනවා. මොකද මේ සිත සහ චෛතසික පිළිබඳව විස්තර කරනකොට ඒ වගේම ධර්මයේ පොත්පත්වල සඳහන් වෙන විස්තර තමයි මේ ඉන්නාසෙ මේ චුට්ටක් මතක් කරන්නේ. සිත කියන එක හරියට වතුර වගේ කියලා කියනවා. එතකොට මේ චෛතසික කියලා කියන්නේ ඒකට මේ මිශ්‍ර වෙන දේවල් කියලා කියනවා. එහෙම නැත්නම් කසාය එකක් ගත්තොත් කසාය කියන එක හදන්න අපි වතුර දාලා ඒකට බෙහෙත් ඖෂධ ජාති දානවා. දාලා මේක රත් කරනවා. රත් කරලා උණු කරලා ගත්තාම ඒක කසාය එකක් කියලා කියනවා. හැබැයි මේ කසායකේ මොනවද තියෙන්නේ? වතුර සහ බෙහෙත් ඖෂධ කියන ඒවා දිය වෙලා තියෙනවා. තේ එකක් ගත්තත් ඒ වගේනේ. අපි දැන් කෝපි එකක් කියලා ගත්තොත් එමේ ඒකේ වතුර තියෙනවා. ඒ වතුරේකට කෝපි දිය වෙලා තියෙනවා, කිරි දිය වෙලා තියෙනවා, සීනි දිය වෙලා තියෙනවා. අන්න ඒක උතර අපි කිව්වා මේ කෝපි කිරි කෝපි එකක් කියලා කිව්වා. අන්න ඒ වගේ මේ සිත කියන එක මේ සිත් 16ක් බවට නැත්තම් සිත් 16ක් විදිහට වෙන් වෙන්නේ ඒ සිත් වලට එනම් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අපි කිව්වොත් සරාග සිත්, විතරාග සිත්, සදෝස සිත් කියලා අපි කියනකොට අර අපි තවත් අහලා තියෙනවා පබස්වර මිඳන් බික්කවේ චිත්තං කියලා. කියන්නේ මේ සිත කියන එක ප්‍රබස්වරයි නැත්තම් පිරිසුදු ස්වභාවය. මේ සිත කියන එක මේ පිරිසුදු ස්වභාවයෙන් පවතින සිත කිලුටු භාවයට පත් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අර වතුර කියන එකට යම් යම් දේවල් එකතු වුණාට පස්සේ අපි ඒක කිරිතේ එකක් කියලා කිව්වා, කසාය එකක් කියලා කිව්වා. ওই විදිහට ඒකට එකතු වුණ දේවල් අනුව ඒකට වෙන් කර ගැනීමක්, අඳුර ගැනීමක්, නමක් යදෙනා වගේ. මෙන්න මේ සිතට ලෝභ සිත් ඇති වෙනකොට, ලෝභ චෛතසික, ලෝභ මුළු ඒ චෛතසික ඇති වෙනකොට අන්නේ සිත ලෝභ සිතක් බවට පත් වෙනවා. ද්වේෂය සහිත වූ චෛතසික ඒ සිතත් එක්ක මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේක ද්වේෂ සිතක් බවට අඳුර ගන්නවා, ද්වේෂ සිතක් කියලා අපි කියනවා. එහෙමනම් මේ චෛතසික අණු තමයි මෙන්න මේ සිත මේ වර්ග 16කට ඒ යෙදෙන චෛතසික අණු. අර පිරිසුදු අතරට මේ යෙදෙන දේවල් අනු එකට නමක් එකතු වෙනා වගේ මේ පිරිසුදු සිතට මිශ්‍ර වුණු ඒ සමග යෙදුණු චෛතසික අණුව මේ සිත් 16 ආකාරයකට විස්තර කරලා දෙන වෙනස් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. එහෙමනම් අපි මේ සිත ගැන මේ විදිහට පුංචි මතක් කිරීමක් කරේ. ඊළඟට අපි බලමු මේ සිත කියන එක. දැන් අපි දන්නේ නැහැනේ පෙර ජීවිත ගැන අපට මතකයක් නැහැ. නමුත් අපි බලමු මේ අපි දැන් මේ ඉපදුන දවසේ ඉඳලා මේ ක්‍රියාත්මක වෙන, අපි කිව්වනේ ඉපදෙනකොට කැලේ දෙකක් හම් වෙනවා කියලා, එකක් කය අනිත් එක සිත කියන එක. එහෙමනම් අපි බලමු දැන් කය කියන එක ගැන අපි චිත් කායනුපස්සනාවේදී ඉගෙන ගත්තා. කය කියන එක මේ ඇහැට රූපෙන්න චූටි දිතක් වගේ මෞකුසක ආරම්භ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ සිත කියන එක කොහොමද ආරම්භ වෙන්නේ, කවදද ආරම්භ වෙන්නේ කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට මේ කය කියන එක මේ චූටි දිතක් වගේ, ඇහැට රූපෙන්න චූටි දිතක් වගේ මෞකුසක ආරම්භ වුණාට පස්සේ එහෙම දෙයක් ඇති වෙලා තියෙන එක රූපයක්. මේ පුංචිම මේ තිත වගේ තියෙන රූපේ කලාපුලින් හැදුණු රූපයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ රූපය කියන එකට මේ සිතක් කොහොමද සම්බන්ධ වුනේ? එහෙම නැත්නම් මේ රූපෙට පණ ආවේ කොහොමද කියලා අපි දන්නවා. මේ රූප කියලා කියන්නේ ධාතු අතරින් හැදුණු දේවල් වෙනි. එතකොට අපි දන්නවා ගෙවල් දොරවල් යාන වාහන ගස් ගල් ආදී වූ මේ සියලුම දේවල් හැදිලා තියෙන්නේ ධාතු හතරේද. රූප කියන්නේ ධාතු හතරෙන් හැදුණු දේවල් වලට. එතකොට මේ චූටි තිත මේ මෞකුසියේ ඇති වුණු මේ චූටි තිත කියන එක ධාතු හතරෙන් හැදුණු දෙයක්. ධාතු හතරෙන් හැදුණු දෙයක් තමයි මේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු දෙයක්. එතකොට මේක මේ දෙවෙනි කොටස නැත්තම් මේ කෑලි දෙකේ දැන් පළවෙනි කෑල්ල තමයි මේ රූපේ. එතකොට මේ කර්මචිත්ත ඍතු ආහාර කියන හේතු ටිකින් පැවතගෙන යන එකක් කියලා අපි කියවනේ මේ රූපේ. එතකොට දැන් මේකට මේ චිත්ත කියන ස්වභාවේ ඇතුල් වෙන්නේ චිත්ත කියන හේතු ඇතුල් වෙන්නේ නැත්තම් මේ දෙවෙනි කොටස අපි කිව්ව කෑලි දෙකේ පළවෙනි එක කය දෙවෙනි එක සිත කියලා. එහෙනම් මේ සිත කියන කොටස සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් මෙන්න මේ තිතක් වගේ ඇති වුණු මේ රූපයට අපි දන්නවා කෙනෙක් රහත් නොවුණු කෙනෙක් මරණයට පත් වෙනකොට ඒ සිත් ධාරාව නිරුද්ධ වීමක් නැහැ. සිත් ධාරාව අවසාන වීමක් නැහැ. ඒ සිත් ධාරාවේ පැවැත්මක් තියෙනවා. අපි කියවනේ භවපච්චා ජාති භවයේ සකස් වෙලා නම් ජාතියක් ඇති වෙනවා. ඒ විදිහට බලනකොට ඒ වගේම අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක එක ආකාරයකට විස්තර කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. එතකොට මෙන්න මේ විදිහට මෙතනත් මේ භව පත්‍ය ජාති කියන එකම තමයි විස්තර කරන්නේ. එහෙම නැත්නම් අපිට මේක විස්තර කරන්න පුළුවන් පටිච්චසමුපාදේ අපේ මේ ඉදිරියට ජීවිතයක් පවතින්න තියෙන සංඛාර ස්වභාව තියෙන නිසා නැත්නම් කර්ම බීජ ක්ලේශ බීජ පැලවෙන ස්වභාව දේවල් තියෙන නිසා මොකද වෙන්නේ ඒකට අදාළව චුත වෙනකොටම ප්‍රතිසන්දියක් ලබන්න හේතු තියෙනවා. නැවතත් මේ සිතට පැලවෙන්න ස්ථානයක් තියෙනවා. දැන් අපි ගිය සතියේදී කරනකොට ධර්ම දේශනාවේදී කිව්වා මේ සිත කියන එක ඒකට අදාළව යම් යම් ස්ථානවල දැන් කාම ලෝක ඉක්මවපු කෙනෙකුට කාම ලෝකික ස්ථානයක මේ සිත පිහිටන්නේ නැහෙනි. ඒ සිත ඒ තැනක් උපාදාන වෙලා නැහැ. ඒ වගේ දැන් මේ අල්ලාගත් තැනක් සුදුසු තැනක් තීර නිසා මොකද වෙන්නේ අන්න ඒ මරණයත් එක්කම මේ සිත චුත වෙනකොටම ඊට අදාළ වූ ස්ථානයක ප්‍රතිසන්දි සිතක් කියන එකක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රතිසන්දි සිත ඇති වෙන්නේ කොහොමද? අපි කියනවා ගතියට ගතියක් සමාන වෙනවා කියලා. එතකොට මේ චුත වෙන සිතේ තිබෙනා වූ ගතිය තරහ ගතියක් නම් ලෝභ ගතියක් නම් ওই විදිහේ ඒ ගතියක් තියෙනවා නම් ඒ ගතියට සමාන වූ ඒකට ගැළපෙන ස්ථානයක ප්‍රතිසන්දියක් ලබනවා. අපි සමහර වෙලාවට කියනවා ඔය කවුරු හරි මැරෙනකොට ඒගොල්ලෝ අපායේ පේනවා කියලා කෑ ගහනවා. ඊළඟට දෙවිවරු ඇවිල්ලා මට කතා කරනවා කියලා කියනවා කියලා අපි අහලා තියෙනවා ධර්මදේශනවල. ඒ වගේ නැතත් අපි මේ සාමාන්‍ය ලෝකෙදි දැකලා තියෙනවා මේ මරණයට පත් වෙන අයගේ නොයෙක් නොයෙක් ස්වභාව නැත්තම් බය කෑ ගහනවා. ඒ වගේ කතා කරන දේවල් තියෙනවා අඩසිහින් වගේ. එතකොට අපි කියනවා එයාට ඔන්න ගති නිමිති පහළ වෙලා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ යන ස්ථානයේ පිළිබඳව ඒ අවසාන සිත් පහළ වෙනවා කියලා කියනවා. ඒ ගති නිමිති කියලා කියන්නේ අපි එහෙම කියන්නේ අපායේ පෙනෙන අය බය කෑ ගහනවා ගින්දර පේනවා කියනවා. ඒ විදිහට වෙන්නේ මොකද? ඒ අවසාන සිත කොතෙන්ද පිහිටන්නේ කියලා යාට යම් දැනීමක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. කොහොම නමුත් මේ අවසාන සිත ජ්‍යුතිසිතේ ගතියට සමාන වූ ගතියක් තියෙන ස්ථානයක තමයි මේ ප්‍රතිසන්දිය කියන එක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිසන්දි සිත කියන එක දැන් චුතිසිත කියන එක එතන ඇති වුණා එතනම නිරුද්ධ වුණා. අය ඒ චුතිසිත කියන එක යන්නේ නැහැ. හැබැයි මේක අපි හිත ගැන තව ඉදිරියට කරනකොට තේරෙයි මේ සිත කියලා දිගට පවතින එකක් නැහැ අතරම. එතන ඇති වෙන නිරුද්ධ වෙන එකක් තමයි මේ සිත කියලා කියන්නේ. එතකොට චුතිසිත අවසාන වශයෙන් එතන ඇති වුණා. ඒකයි ඇති වෙලා එතන නිරුද්ධ වුණා. සම්පූර්ණ නිරුද්ධ වුණාට පස්සේ ඒ ගතියට සමාන වූ ඒ කියන්නේ කෙලෙස් දුරු කරලා නැහැ මේ තව භවයේ යන්න හේතු තියෙන නිසා භවයේ කියන එක සකස් වෙලා ඉදිරියට යන්න හේතු තියෙන නිසා මෙන්න මේ සිත නැවත තැනක පිහිටන්න පටන් ගන්නවා. පළමුවෙන්ම ඒ ආරම්භ වෙන අලුත් ස්ථානයක අලුත් රූපයක ආරම්භ වෙන ඒ සිතට කිව්වා ප්‍රතිසන්දි සිත කියලා. එනම් මේ ප්‍රතිසන්දි සිත ඔන්න දැන් මේ අර ඇහැට නොපෙනෙන චූටි තිතක් වගේ මේ රූපය තුල පිහිටන අර ගතියට සමාන වූ ගතියක් සහිත වූ ස්ථානයක් එයාට අහු වෙලා ඒක හොයාගෙන යනවා නෙවෙයි, ඒක කර්මානුරූපීව ඒකට අදාළව එයාගේ කුසල කර්ම අකුසල කර්ම වලට අදාළව ගතියට සමාන වූ ස්ථානයක මෙන්න මේ පිහිටීම නැත්තම් මේ සිත පහට ගැනීම කියලා එකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බමුණෙක් අහනවා මැරිලා ඉපදෙන්නේ මමද කියලා. බුදුහාමුදුරු කියනවා නෑ කියලා. ඊළඟට කියනවා එහෙනම් මැරිලා ඉපදෙන්නේ මම නෙවෙයිද කියලා. බුදුහාමුදුරු කියනවා ඒකටත් නෑ කියලා. එතන මම කිව්වොත් එහෙම මේක ආත්ම දෘෂ්ටියක් වෙනවා. මම නොවේ කිව්වොත් එහෙම මේනම් මේ මම මොන අකුසලී කරත් මේ කිසි දෙයක් වුණත් ඊළඟට ඉපදෙන එක්කෙනත් එක සම්බන්ධයක් නැත්තම් මේ බය වෙන දෙයක් නෑ. අකුසල් කරන්න මේ ජීවිතේ මෙතන ඉවරයි. ඒ හට ගැනීම මට සම්බන්ධ එකක් නෙවෙයි. ඒක මට අදාළ නෑ කියලා. ඒකට මේ කුසල් අකුසල් කියන ඒවා ඉදිරියට සම්බන්ධ වීම ගැන කිසිම මේ සඳහනක් නෑ. නැත්තම් මේ අර අපි කියනවා අර උච්ඡේද දෘෂ්ටියයි සාසු දෘෂ්ටියයි කියන මෙන්න මේ අන්ත දෙකට වැටෙනවා. මම කිව්වොත් මේ ආත්මයක් යනවා කියන එක තියෙනවා. ඊළඟට යන්නේ නැහැ කිව්වොත් එහෙම මෙතන ඉහාට මොකක්වත් නැහැ කියලා, කියන්නේ කර්ම කරන කෙනෙක් ඒක විපාක දෙන්න විපාක දීමක් නැහැ කියන තැනට එනවා. එමුනා මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම කියන්නත් බෑ, මම නොවේ කියන්නත් බෑ. මොකද ඒකට හේතුව මේ ඉදිරියට යන මේ සිද්ධාරාවට පරණ සිත්තල ඇති වුණු කුසල් අකුසල් වල පුරුදු වල යම් කිසි බලපෑමක් නැත්තම් ඒකත් එක්ක සම්බන්ධතාවයක් පවතින නිසා මම නොවේ කියන්න බෑ. හැබැයි අතන තිබුණ එකට දැන් අපි හිතුව මිනිස්සෙක් කියලා හිටපු කෙනෙක් මොකක් හෝ අකුසලයක් නිසා බල්ලෙක් වෙලා බල්ලෙක්ගේ බැල්ලියෙක්ගේ මව කුසක පිළිසඳ ගත්තා කියලා. එතකොට දැන් ඒ බල්ලා වෙච්ච කෙනාට අර මිනිස්සයා හිතපු විදියට හිතන්න බෑ. එයාගේ සිතුවිලි පහළ වෙන්නේ ඒ බලු කයට අනුව. කියන්නේ එයාගේ සිතුවිලි සිත් ඇති වෙන්නේ එයාගේ දැන් අපි කිව්වා මුලින්ම අර පළවෙනි දවසේදී කරපු මේ ලෝක සූත්‍රයේදී අපි කිව්වා සත්ව ලෝක, ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක, තිරිසන් ලෝක ආදී මේ සියලු ලෝක වෙනස් වෙන්නේ අපේ මේ ආයතන අනුව කියලා. චස්සු ලෝක සමුප්පන්න කියලා කියේ ලෝකේ හටගෙන තියෙන්නේ එතන. එතකොට ඒ සතාගේ ආයතනට අනුව තමයි යාගේ ලෝකේ හටගන්නේ කියලා අපි කිව්වා. එතකොට ඒ ආයතන හටගන්න මුල් උනේ නැත්තම් ඒ සතෙක් වෙන්න මිනිස්සෙක් වෙන්න මුල් උනේ අර ඒ ගිය ජීවිතයේදී කරපු කුසල අකුසල පෙර සංසාරයේ කරපු ඒ කුසල් අකුසල් වල ඒ ගෙවන්න තියෙන ඉතුරු කොටස තමයි එතනින් එහාට යට ගෙවන්න වෙන්නේ ඒ අලුතින් ලැබපු ජීවිතෙත් එක්ක. එතකොට දැන් අරයම කියලා කියන්න බෑ. මොකද එයා නිරුද්ධ වෙලා දැන් වෙනත් එකක් හටගෙන එතන ඉඳලා යන්නේ වෙනස් ආකාරයකට. හැබැයි යා නෙවෙයි කියන්න බෑ. ඒ එතනදී ඒ ජීවිතේදී ඇතිවිච්චි හේතු වලට අනුව ඇතිවිච්චි ඵලයක් විදිහට තමයි මෙතනින් එහාට මේක යන්නේ. ඒකට මේ හේතු ඵලයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒකම නෙවෙයි. නමුත් ඒ එතනදී ඇති වූ හේතු වල ඵලයක් විදිහට පවතින එකක් විදිහට තමයි අපිට මේ දෙවෙනි ජීවිතේ නැත්නම් ඊළඟ මේ ප්‍රතිසන්ධියත් එක්ක යන ජීවිතේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිසන්ධි සිත කියන එක මේ චූටි තිතක් වගේ මේ හැට නොපෙන චූටි තිතක් වගේ රූපයට ඇතුල් වෙනවත් එක්කම අන්න එතන ඔය අභිධර්මයේ විස්තර කරන එකක් තියෙන මේක මෙන්න අභිධර්මයේ කතා කරන්න යනවා නෙවෙයි. නමුත් මේක විස්තර කරන්න අපිට ඒ වචන ටික නැතුව බැරි නිසා මෙන්න මේක විස්තර කරනවා. එතකොට මේ දශක තුනක් දශක කියලා කියන්නේ 10 ගොඩවල් තුනක් හට ගන්නවා මෙන්න මේ නැත්තම් මේ චූටි තිත කියන එක කොටස් තුනකට කොටස් තුනක් අලුතෙන් හදා ගන්නවා මේක තුල. මොනවද මේ දශක තුනක්? දශක කියලා කියන්නේ 10 ගොඩවල් තුනක් කියන එක. මොනවද මේ 10 ගොඩවල් තුන? කාය දශකේ, වස්තු දශකේ, භාව දශකේ කියලා කියනවා. එතකොට කාය දශකේ කියලා කියන්නේ මෙතන අපි කියනවා මේ රූප කලාපවල තියෙනවනේ මේක ඇත්තටම එච්චරම අවශ්‍යත් නැහැ. නමුත් මේ මොකක්ද දශක කියලා කියනකොට මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මෙහින්නාසි විස්තර කරන්න මේක ලොකුවට අවශ්‍ය නැහැ. මේක මොකක්ද වෙන්නේ කියන එක විතරයි මෙහින්නාසි විස්තර කරගන්න ඕනේ. එතකොට මේ හැම රූපයක්ම හැදෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටක අටනේ. එතකොට මේ අටට තවත් කොටස් දෙකක් එකතු වෙනකොට මෙන්න මේ කාය දශකය කියන එක එකතු වෙනවා, හැදෙනවා. ඒ ඒ කොටස, ඒ රූප කලාප හැදෙන්නේ මේ විදිහට, ඒ ආකාරයට. ඊළඟට මෙතන මේ වස්තු දශකය කියලා කියන්නේ මේ හෘද වස්තුව කියන එකත් හැදෙන්නේ මේ සුද්ධාෂ්ටක වලින්. මේ අටෙන්නේ ඒකට තව එකතු වෙනවා, මේ එකතු වෙනවා මේ වත්තු රූපය කියලා එකක්, නැත්තම් හෘද රූපේ. ඒ කියන්නේ මේ එතන මේ හෘදය කියන එකත් එක්ක තමයි මේ සිත කියන එක බොහෝ මේ භවංග සිත කියලා කියනවා. එහෙම නැත්තම් මේ ඉපදෙනකොටම ප්‍රතිසන්දි ඇති වෙනකොටම ඇති වෙන සිත හට ගැනීම තියෙන්නේ මේ හෘදේ වස්තුව සම්බන්ධව. හෘදේ වස්තුවේ ආරම්භය තමයි මේ සිත ආරම්භ වෙනත් එක මේ හෘදේ කියන එක රූපේ හට ගන්නවා කියලා කියනවා. එතකොට මේ හෘදේ වස්තුව සම්බන්ධ වූ දස කොටස් 10ට සුද්දාස් 10යි. එතකොට මේකට මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියනවා. එතකොට අන්න ඒ tikai මේ වස්තු රූපය කියන එක එකතු වෙලා අන්නේ වස්තු දශකය කියන එක හැදෙනවා. ඊළඟට භාව දශකය කියලා කියන්නේ ස්ත්‍රී භාව, පුරුෂ භාව කියලා කියන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන ස්වභාවයත් මෙන්න මේ සිත ප්‍රතිසන්දි සිත හට ගන්නකොටම මෙන්න මේකත් තීරණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වෙනුවෙමුත් මේ රූප කලාප වෙනස් ආකාරයකට හට ගැනීම කියන එක 10ක් කොටස් 10ක් විතර සුද්දාෂ්ඨ කටයි. ඊළඟට භාව රූප කියලා ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියන එකත්, ତොර ජීවිත රූප කියන අන්න ඒ කොටසුත් එකතු වෙලා මෙන්න මේ විදිහට හැදෙනවා. ତොර මේක මේ මෙහින්නස විස්තර කරන නිසා මේ වචන ගොඩක් මතක තියාගන්න අවශ්‍ය නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා කියන්නේ. එතකොට අපිට මේ ආරම්භයේදීම අපට තේරෙනවා දැන් මේ චූටි තිතක් වගේ ඇති වුණ මෞකසේ ඇති වුණ මේ චූටි තිතට අයිතිකාරයෙක් හිටියේ නැහෙනේ. එතන රූපයක් විතරයි එතන තියෙන්නේ. එතකොට මෙන්න මේ රූපෙට මේ අයිතිකාරයෙක් නැත්තම් මේ ප්‍රතිසන්දි සිතක්, ප්‍රතිසන්දි තිතක් ආපු ගමන්ම මොකද වෙන්නේ? මේ ප්‍රතිසන්දි සිතට අදාළව කුසල අකුසල හේතු කරගෙන කුසල දැන් ඒ මෞකස තේරුම් මෞකස කියන එක තීරණය වෙන්නේ අර අවසාන ගතියට අනුව, අවසාන මේ චුතසිතේ ගතියට අනුව තමයි යන ස්ථානේ තීරණය වෙන්නේ. දැන් මේ ස්ථානේ දැන් මනුස්ස ලෝකයේද තිරිසන් සතෙක්ගේ බඩකටද බල්ලෙක්ගේද පූසෙක්ගේද කියලා මේ තීරණේ වුණාට පස්සේ ඒකට අදාළ වූ මේ අර කුසල් අකුසල් මේ රැස් කරපු කුසල් අකුසල් වලට අනුව, ඒ කර්මයට අනුව අන්න එතෙන්ට අනුව එයාගේ මේ කය කියන එක කාය දශකේ හැදෙන්නේ. ඒ වගේම භාව දශකයේ යාගේ ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වෙන්නේ මෙන්න මේ කරපු කුසල් සහ අකුසල් වලට අනුව. එතකොට අන්න දැන් මේ ප්‍රතිසන්දිසිත ආරම්භ වුණා. එතකොට මේ ප්‍රතිසන්දිසිත ආරම්භ වෙලා දැන් මොකද වෙන්නේ? මෙතන මේ දැන් හෘදේ වස්තුව යම් ක්‍රියාකාරීත්වයකට එක්ක දැන් මෙන්න වැඩ කරන්න පටන් ගන්නේ. මේ නිකම්ම තින් රූපයක් වැඩ කරන්න පටන් ගන්නෙ නෑනේ, ක්‍රියාවක් වෙන්න පටන් ගන්නෙ නෑනේ. එතකොට මේ හෘදේ වස්තුව කියන ක්‍රියාකාරීත්වය තමයි ඉස්සල්ලාම මේ රූපේ මෙයා පණ තියෙන කෙනෙක් විදිහට දැනගන්න මේ ඉස්සෙල්ලාම ඇති වෙන එක මේ මේ හෘදේ වස්තුව කියන එක. එතකොට මෙන්න මේ මෙහෙම මේ ආරම්භ වුණ රූපයත් එක්ක දැන් ඔන්න මේ සිතකුත් සම්බන්ධ වෙලා යනකොට මේකට කියනවා භවාංග සිත කියලා. කියන්නේ මේක ක්‍රියාත්මක වෙන සිතක් නෙවෙයි, ක්‍රියාවකින් අතුර ගන්න පුළුවන් එකක් නෙවෙයි, අර භවයේ දිගට පැවැත්වීමට ආරම්භ වුණ සිත මේ ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. භවයේ අංගයක් විදියට නැත්තම් භවය දැන් පටන් ගත්තා, මෙයාගේ සිත් හැදෙන්න පටන් ගන්න අවශ්‍ය වුණ මූලික සිත් තමයි දැන් මේ ආරම්භ වුණේ. එතකොට මෙන්න මේ හෘදේ වස්තු රූපයත් ඇසුරු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ සඳහන් වෙන්නේ හෘදේ වස්තුව ආශ්‍රිතව අඩපතක් පමණ ලේවල රැඳිලා තිනවා කියලා කියන එතන හට ගන්නවා කියලා කියනවා. රැඳිලා තිනව නෙමෙයි ලේවල එතන තමයි මේ සිත හටගන්නේ කියලා කියනවා, මේ භවංග සිත කියන එක. එහෙමනම් මෙන්න මෙහෙම සිත භවංග සිත හටගත්තට පස්සේ මේ මේ ඔක්කොම මේ පොතේ තියෙනවා. මෙහින්හන්සේ විස්තර කරන්නේ ප්‍රායෝගිකව දකින්න පුළුවන් ඒවා නෙමෙයි. අපි මේ මේක දැනගන්න වෙන්නේ පොතෙන් තමයි. පොතේ සඳහන් වෙන දේවල් ඇසුරු කරගෙන තමයි අපිට මේක විස්තර කරන්න වෙන්නේ. මෙන්න මේ චූටි තිතක් වගේ එක දැන් මේ දශක මේ තුනක් හදාගත්තනේ. කාය දශකේ, වස්තු දශකේ, භව දශකේ කියලා රූප කලාප වර්ග මේ 10 ගොඩවල් තුනක් හදාගෙන දැන් ඔන්න මෙතන දැන් ජීවි ස්වභාවයක් ඇති වෙලා දෙන මේ වස්තු දශකේ කියන කොටසත් එක්ක භවංග සිතත් සම්බන්ධ වෙලා. ඊට පස්සේ මේ පොත්වල සඳහන් වෙන ආකාරයට දින 72කට පස්සේ එහෙම නැත්නම් 11 වෙනි සතියේ වෙනකොට අපි කිව්වා මේ රූපය ගැන ඉගෙන ගන්නකොට මේ රූපේ ඉස්තරලාම මස්ගුලියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේක අර ඉඟුරු වලේක වගේ මේ කොටස් වලට වෙන් වෙනවා, අත් කකුල් වලට කියලා එහෙම අපි කිව්වා. අන්න ඒ වගේ මෙයාගේ පටන් ගන්නව මොකක්ද? මේ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, මනෝ ප්‍රසාදේ කියන මෙන්න මේ ප්‍රසාද ටික හට ගන්න පටන් ගන්නවා. මේ 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 චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ කියන මේ පහ ප්‍රධාන වශයෙන් ආරම්භ වෙන්න පටන් ගන්නවා. හැබැයි මේවා තාමත් ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක නැ විදිහට නැහැ. ඒ ඒවා හැදෙන්න නැත්තම් රූප පෙනෙන ආකාරයට පෙනීම සඳහා මේ අවශ්‍ය කොටස් සකස් වෙන්න පටන් ගන්නවා. සද්ද ඇහෙන්න, ගඳ සුවඳ දැනෙන්න, රස දැනෙන්න, ස්පර්ශ දැනෙන විදිහට මෙන්න මේ ප්‍රසාද කියන ප්‍රසාද කියලා කියන්නේ මේව අඳුර ගන්න ස්ථාන. ඒත් මේ වචන මෙහින්නස පාවිච්චි කරන්නේ මේ පාවිච්චි නොකර විස්තර කරන්න බැරි නිසා. මම හිතන්නේ බොහෝ දෙනෙක් ධර්මය අහන නිසා මේ වචන බොහෝ අමාරු නැති වෙයි. නමුත් අපි ඉස්සරහදී තවදුරටත් විස්තර කරනකොට තවත් විස්තර කරමු. මේ ටික කියලා දුන්නාට පස්සේ අපි මේ බොහොම ප්‍රායෝගිකව මේ සිත අඳුර ගන්න ක්‍රමයකට යනවා. අපි මේ ටික මේ විස්තර කරන්න අවශ්‍ය නිසායි මෙහින්නස විස්තර කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට එතනින් පස්සේ මෙයාගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මෙන්න මේ කොටස් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඔන්න ওই විදිහට තමයි මේ සිත කියන එක අපේ මේ අර රූපයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඉන්නාසයට මේ ඔක්කොම විස්තර කරේ. මේ කය කියන එක අපි රූපේ ආරම්භ වෙන තැන ඉඳලා බලාගෙන ගියානේ. දැන් එහෙමනම් මෙන්න මේ සිත කියන එක පටන් ගන්නෙ කොහොමද? ඒක කොහොමද පැවැත්ගෙන යන්නේ කියන එක තමයි අපිට දැන් ඔන්න තේරුම් ගන්න තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහට ආරම්භ වුණාට පස්සේ මේ සිත මෞකුසින් බිහි වුණාට පස්සේ කොටස අපිට දන්න ටිකනේ, ඇතුලේ කොටස අපි දන්නේ නැහැ. නමුත් මෙහෙම තමයි ආරම්භ වෙන්නේ. එහෙනම් අපි මේ ප්‍රායෝගිකව හිත අඳුරගන්න බලමු. දැන් මෙහෙම කරා කියලා අපිට අපි මේ සිත අඳුරගන්න එකේ මුලින්ම මේ මෙහින්නාසේ මාතෘකා කරගත්ත ගාථාවෙම කිව්වනේ අපි මෙන්න මේ දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනාති. මේ සිත මෙන්න මේ ලක්ෂණ තියෙනවා මේ සිතට. මේ ලක්ෂණ සහිත වූ සිත යම් කෙනෙක් අඳුරගනීද අන්නයා මාර බන්ධනෙන් මිදෙනවා. නැත්තම් මේ සීළු කෙලෙස් දුරු කරලා මේ සසර ගමන අවසන් කරනවා කියලා. එතකොට දැන් අපිට මේ විස්තරය අහගත්ත කියලා අපිට මේ සසර ගමන අවසන් කරන ස්වභාවයක් ඇති වෙන්නේ නැහෙනේ. මේ සිතේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණي අපට තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි මේක තේරුම් ගන්න නම් මේක ඊටත් අපට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් නෙවෙන නිසා අපි මේ ප්‍රායෝගිකව පෙනෙන, ප්‍රායෝගිකව අඳුරන, අපිට මේ කෙලෙස් ඇති කරන, සසර ගමන දිගට ගෙනියන මේ සිත තේරුම් ගන්න එක තමයි, සිතේ ස්වභාවය තේරුම් ගන්න එක තමයි මෙන්න මේ අපේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. මේ සත්‍යපට්ඨාන සූත්‍රයේදී අපි මේ වඩන්නේ මෙන්න මේ අපි කියනවා සමුදේ ධම්මානු පස්සීවා චිත්තස්මින් විහෙරති, වය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහෙරති, සමුදේ වය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහෙරති. ওই විදිහට මෙන්න මේ සිත කියන එකේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න, මේ සිත පිළිබඳව පවතින මේ උපාදාන වෙන ස්වභාවය අවබෝධ කරගන්න මේ සිත පිළිබඳව අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ අවබෝධ කරගෙන මේ ලෝකයේ ඇත්ත පළවෙනි කොටස වුණ කය කියන එකේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ කීප ආකාරකින් තේරුම් ගත්තා වගේම මේ සිත කියන එකේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණිත් අපි බොහොම මතුපිටින් ආරම්භ කරගෙන ගැඹුරට ගැඹුරට ගිහිල්ලා මේ සිත කියන එකත් අවබෝධ කරගන්න උත්සාහ කරමු. හැබැයි මේ සියල්ලටම කලින් අපි කරගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද? මේ ප්‍රායෝගිකව සිත කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න ඕනේ. හැබැයි මේ ප්‍රායෝගික සිත කියන්නේ මොකක්ද කියලා අඳුරගන්නකොට මේ සිත ගැන දන්න පරණ තොරතුරු ගොඩාක් ඔබ මේකට පටලවා ගත්තොත් ඔබට තේරුම් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් බලන්න අපිට සිත කියන එක අතට ගන්න පුළුවන් එකක්ද නැත්නම් මේ ඇහැට දකින්න පුළුවන් දෙයක්ද? ඒ මොකක්වත් නැහැ. එහෙමනම් මේක හොයා ගන්න ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ මම කියන පුද්ගලයා තුලම මේ යාමනි පරීක්ෂා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරේ. එහෙනම් මේ මම කියන පැවැත්ම තුලම මෙන්න මේ හම්බිචි කෑලි දෙකම පරීක්ෂා කරලා අපි මේ සිත කියන එක අඳුර ගන්න උත්සාහ කරමු. එතකොට කය කියන එක මොකද්ද කිව්වොත් කය කියන එක පෙන්වන්න කිව්වොත් ඔබට පෙන්වන්න පුළුවන් මෙන්න මේ මගේ කය කියලා. හැබැයි හිත කියන එක මොකද්ද හිත කියන එක පෙන්වන්න කිව්වොත් එහෙම හැමෝම කියන එක පෙන්වන්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙමනම් අපි මේ ගාථාවේදීත් කිව්වා මතකද අසරීරං කියලා. අසරීරං නැත්තම් මේ ධාතු හතරෙන් හැදුන එකක් නෙවෙයි. නැත්තම් මේකේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා මේ සිත කියන එකේ එහෙම පෙන්වන්න පුළුවන් එකක් නෑ. අන්න ඒක නිසා මේක අසරීරං කිව්වා. එහෙමනම් මෙන්න මේ අපේ ආයතනට අහු වෙන්නේ මේ වර්ණ ගන්ධ රස ඕජා කියන වර්ණ ගන්ධ රස සහ පටවි ආපෝ තේජෝ කියන මෙන්න මේ ලක්ෂණ ටිකක් විතරයි කියලා අපි මේ ආයතන ගැන කතා කරද්දී ලෝකය ගැන කතා කරද්දී ඉගෙන ගත්තනේ. එහෙනම් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත දෙයක් නෙවෙයි මේ සිත. අන්න ඒක නිසා අපට අඳුරගන්න පෙන්වන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අපි මේ සිත හොයාගන්න උපක්‍රමයක් විදිහට අපි බලමු මේ සිත තියෙන අවස්ථාවේ මේ තමා කියන කෙනාගේ ස්වභාවයත් සිත නැති අවස්ථාවේ තමා කියන කෙනාගේ ස්වභාවයත්. එතකොට හිතලා බලන්න මේ මොහොතේ දැන් ඔන්න මට සිතක් තියෙනවා. මේ මොහොතේ දැන් ඔබට මම කියනකොට තමන් බලන්න තමන් ගැන. ඒ සිත තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? ඔබට ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. හිතන ස්වභාවයක් තියෙනවා. කතා කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරී ස්වභාවයක් මේ ගහකට වඩා මේ ගෙදරක් වගේ එකකට වඩා මේකේ මේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන්නේ මොකක් නිසාද? මේ සිතක් තියෙන නිසා. අපි කිව්වනේ ගුණයි කරත්තේ වගේ කියලා. මේ පණ නැති කය ඇදගෙන යන ගුණ වගේ තමයි මේ සිත ක්‍රියාකාරී ස්වභාවය. එහෙමනම් අපි බලමු දැන් අපි දන්නවා මරණයටපත් වෙනකොට සිත කියන එක නිරුද්ධ වෙනවා කියන. මරණයටපත් වෙනවා කියන්නේ සිත නිරුද්ධ වෙනවා කියන එකනේ. මේ කය ඉතුරු වෙනවා සිත නිරුද්ධ වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මේ සිත නිරුද්ධ වුණාට පස්සේ මේ කයට ඒ කය පිච්චුවට ඒ කය මුකුත් කියන්නෙත් නැහැ. කැපුවට එම්බාම් කරන්න කැපුවට ඒ කය මුකුත් කියන්නෙත් නැහැ. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එහෙමනම් ඇයි මේ ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? එහෙමනම් ඒ කය ක්‍රියා කරන්නේ නැත්තේ මේ සිතක් නැති නිසා. සිත කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එහෙනම් මේ සිත තියෙනකොට මේක කය ක්‍රියාත්මක වෙනවා. සිත නැති වුනහම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු එහෙනම් මේ සිත නිසා තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිත නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔන්න අපි එක දෙයක් ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු දැන් අපි දන්නවා ඔය යම් ශල්‍ය කර්මයක් කරන්න වුණාම ඔපරේෂන් එකක් කරන්න වුණාම බෙහෙත් ඖෂධ පාවිච්චි කරලා මේ සිත ගැඹුරු නිින්දක නිදි කරනවා. එතකොට මේ ගැඹුරු නිින්දක නිදි කරාට පස්සේ අපේ සමහරටක බඩ කපනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන නරකුණු කැල්ලක් අයින් කරනවා. නැවත ඒකට බෙහෙත් දාලා මහලා ඒ තුවාල වහලා දානවා. හැබැයි මේ කය ඒ වෙලාවේදී අර මැරිච්ච කෙනෙක්ගේ කයක් වගේම මේ කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැබැයි මේ ඖෂධ බලයෙන් නිදි කරලා තියෙන මේ සිත යම් කාලයකට පස්සේ නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ගැඹුරු නිින්දක හිටියා වගේ හිටපු මේ සිත අපි අර කතා කරේ භවංග කියලා ස්වභාවයක්. අන්නේ භවංග කියන ස්වභාවය තමයි මේ සීනේති කරපු අවස්ථාවවලදී අපිට තියෙන සිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒකට මෞකසික පිළිසඳ ගැත්ත ගමන් එයාට මේ රූප ශබ්ද ගැන කිසිම හැඟීමක් නැහැ. එතන තියෙන භවංග සිතක් අඳුරාගත්තේ නැති ක්‍රියාත්මක භාවය පණ තිනා කියන ස්වභාවය විතරයි එතන තියෙන්නේ. එතකොට එහෙනම් අන්න ඒ වගේ මෙන්න මේ අපි මේ සිත ගැන කතා කරනකොට තව මේක විස්තර වෙනවා. මේ ආයතනවල සිත් ඇති වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මෙන්න මෙයාට මේ දැනෙන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට දැන් මේ සිහිය ආවට පස්සේ මොකද කරන්නේ? මෙයා කිඳිරි ගන්නවා, වතුර ඉල්ලනවා, රිදෙනවා කියනවා, බෙහෙත් ඉල්ලනවා. මොකක් නිසාද? මෙන්න මෙයාට මේ දැනෙන්න පටන් ගත්තා. සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එහෙමනම් අපිට මේ භවාංග සිතෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. එහෙමනම් මෙන්න මේ ක්‍රියාත්මක වෙන සිතෙන් තමයි අපිට මේ භවය සකස් වෙන්නේ, සසර යන්නේ. එහෙමනම් මෙන්න මේ ආයතනවල ක්‍රියාත්මක වෙන සිත නැත්තං ඇහෙන, පෙනෙන, ගන්සුන් දැන්න, රස දැන්න, ස්පර්ශ දැන්න, මතක් වෙන මෙන්න මේ සිත් ක්‍රියාත්මක නොවි ඉන්නකොට අපිට ලෝකෙ ගැන කිසිම හැඟීමක් නැහැ. එහෙමනම් මේ සිත කියලා කියන්නේ මොකක්ද? මේ සිත තියෙනකොට ක්‍රියාත්මක වෙනකොට දැනීමක් ඇති වෙනවා. සිත ක්‍රියාත්මක නොවෙනකොට නැත්නම් හිත නැති වෙනකොට දැනීමක් කියලා එකක් දැනෙන්නේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් සිත තියෙනකොට දැනෙනවා නම් සිත නැති වෙනකොට දැනෙන්නේ නැත්නම් සිත කියන්නේ මොකේකටද? දැනෙනවා කියන එකට. සිත කියලා අමුතු දෙයක් නෙවෙයි, සිත කියන්නේම දැනෙනවට. අපිට වැරදුන තැනක් තියෙනවා වින්නතනේ. මොකද්ද? අපි හිතාන ඉන්නේ සිතට දැනෙනවා කියලා. සිතට දැනෙනවා. එතකොට මේ සිත කියලා එකක් තියෙනවා. ඒකට දැනෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි සිතට දැනෙනවා නෙවෙයි, දැනෙනවට තමයි සිත කියන්නේ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන එකක්. සිත නැත්තම් දැනෙන්නේ නැහැ. සිත තියෙනවා නම් දැනෙනවා. සිත කියන්නේ දැනෙනවට. එහෙනම් අපි බලමු අපට දැනෙන જાති කීයක් තියෙනවද කියලා. අපි මේ ලෝකේ කියලා අඳුරගන්නේ සිතෙන්නේ. සිත තිබ්බොත් විතරනේ ලෝකේ අඳුරන්නේ. දැන් මැරිච්ච මිනිස්සුන්ට මේ ලෝකයක් අඳුරන්න බෑනේ. රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ කියලා මේ ලෝකේ අඳුරන්න බෑ මැරිච්ච මිනිස්සුන්ට. නැත්තම් සිතක් නැති කෙනෙකුට, සිත ක්‍රියාත්මක නොවන කෙනෙකුට. එහෙනම් මේ දැනීම් හය නැත්තම් ලෝකේ කියලා මේ අඳුරගන්න හයක් තියෙනව නේද අපිට? එතකොට ඇහැ කියන උපකරණයෙන් අඳුරනවා මොකද්ද? රූප ලෝකේ. කන කියන උපකරණයෙන් අඳුරනවා ශබ්ද ලෝකේ. දැනෙන්නේ එක. ඇහැට දැනෙන්නේ රූප, කනට දැනෙන්නේ ශබ්ද, නහයට දැනෙන්නේ ගන්ධ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ ස්පර්ශ, මනසට දැනෙන්නේ සිතුවිලි. එහෙනම් අපට දැනීම් කීයක් තියෙනවද? හයක් තියෙනවා. එහෙනම් ලෝක හය කියලා කිව්වේ මේ දැනීම් හයට නේද? එහෙම නැත්නම් මේ සිත කියන්නේ දැනීම කියලා අපි කිව්වා. එහෙනම් දැනීම් ಜಾති කීයක් තියෙනවද? හයක් තියෙනවා. එහෙමනම් මේ දැනීම් හය ඇති කරන්නේ කොහෙන්ද? මෙන්න මේ ආයතන හය. රූප දැනෙනවා කියන එක දැනින්නේ මේ ඇහැ කියන ආයතනෙට. ශබ්ද දැනෙන්නේ කන කියන ආයතනෙට. ගන්ධ කියන එක දැනෙන්නේ නහය කියන ආයතනෙට. රස කියන එක දැනෙන්නේ දිව කියන ආයතනෙට. ස්පර්ශ කියන එක දැනෙන්නේ කය කියන ආයතනෙට. මතක් වෙන එක නැත්නම් සිතුවිලි කියන එක දැනෙන්නේ මනස කියන ආයතනෙට. එහෙනම් මේ ආයතන හයේ දැනෙන දැනීම් හයක් තියෙනවා. එහෙනම් රූප දැනෙනවා කිව්වත් එකයි, පේනන සිත කිව්වත් එකයි, ශබ්ද දැනෙනවා කිව්වත් එකයි, ඇහෙන සිත කිව්වත් එකයි, ගන්ධ දැනෙනවා කිව්වත් එකයි, ගඳ සුවඳ දැනෙන සිත කිව්වත් එකයි, රස දැනෙනවා කිව්වත් එකයි, රස දැනෙන සිත කිව්වත් එකයි, ස්පර්ශ දැනෙනවා කිව්වත් එකයි, ස්පර්ශ දැනෙන සිත කිව්වත් එකයි, මතක් වෙනවා කිව්වත් එකයි, සිතුවිලි දැනෙනවා කිව්වත් එකයි. මතක් වෙනවා කියන්නේ සිතුවිලි දැනෙනවා කියන එක. මතක් වෙන සිත කිව්වත් එකයි. එහෙමනම් මේ සිතම තමයි දැනීම කියන්නේ. මේ සිතටම තමයි අපි රූප ලෝකේ, ශබ්ද ලෝකේ කියලා කියන ලෝකේ අඳුරන්නේ මේ සිත් වලින්මයි. අපිට ලෝකේ තියෙන්නේ සිත තුළම චිත්තේන නීයති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තස්සේක ධම්මස්ස සබ්බේව සමං වගු. මේ ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ සිත කියන එකමයි, නැත්තම් සිතමයි මේ ලෝකේ. චිත්තේන නීයති ලෝකේ චිත්තේන පරිකස්සති, ලෝකේ කියන එක දිගට දිගට පවත්වාගෙන යන්නේ, නැවත නැවත ලෝකෙ හැදෙන්න හේතු සකස් කරගෙන යන්නේ, ලෝකේ පැවැත්ම තියෙන්නේ මේ සිත නිසාමයි. චිත්තස්සේක ධම්මස්ස, මේ ලෝකේ පවතින එකම ධර්මතාවය මේ සිත කියන එක පමණයි. එකම ධර්මතාවේ මේ සියලු ලෝකේ පවතින, මේ ලෝකයා වසඟ වෙලා තියෙන, මේ ලෝකයා වසඟ වෙලා පවතින එකම ධර්මතාවයේ මේ සිත කියන එක පමණයි. අපි මේ සිතට තමයි වසඟ වෙලා යන්නේ. එතකොට අපි මේ පෙනෙන සිත හදන්න තමයි මේ රූප හොය හොය ඒ જાති හිත හදන්න උත්සාහ කරන්නේ. පංචකාම කියන්නේ මොනවද? සමහර මේ සිතක් ඇති වෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක ස්පර්ශ වෙනකොට අපේ ආයතනේ අන්න එතන හටගන්න සිත. අන්න ඒ සිතට තමයි අපි කැමති. ඒ සිත හදන්න අවශ්‍ය කරන දේවල් තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ. එhmenan අපි ඇත්තටම කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට නෙවෙයි, අපේ හිතට. නැත්තම් ඒ සිතේ තියෙන මේ වේදනා කියන චෛතසිකයට. ඒ චෛතසිකය ඇතිකරන නිසා තමයි අපි මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ. එhmenan අපි තේරුම් ගත්ත දේ මොකද්ද? මේ සිත ගැන පළවෙනියටම තේරුම් ගත්ත එක මොකද්ද? සිත කියන්නේ දැනෙනවට දැනෙන જાති හයක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ සිත් જાති කීයක්ද? හයක් තියෙනවා. එහෙමනම් හිතට බලන්න, අපි මේ අපි දැන් මේ මුලින් මේ චුතිසිත ප්‍රතිසන්දිසිත ගැන කතා කරලා මේ චූරිතිතක් වගේ රූපයකට මේ සිත සම්බන්ධ වෙන ආරම්භ වෙන විදිය කතා කරා. ඒකට මේ ආරම්භ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? අපේ තිබුණ තණ්හා පච්චා උපාදානං, උපාදාන පච්චා භව, භව පච්චා ජාති. ඒකට මේ තණ්හාව නිසා වේදනා පච්චා තණ්හා, වේදනාවක් ඇති වුණාම ඒක වෙනුවෙන් ඇති වුණු තණ්හාව. ඒ තණ්හාව නිසා ඇතිවුණු උපාදානේ දැඩිව අල්ලා ගැනීම, ඒ අල්ලා ගැනීම නිසා සකස් වුණු භවය, භවයේ නිසා සකස් වුණු මේ භවයේ හේතුයෙන් ඇතිවුණු ජාතිය තමයි මෙන්න මේ ආරම්භ වුණේ. එහෙමනම් මෙන්න මේ ආරම්භයට හේතු වුණේ අපේ මේ ආයතනවල තියෙන තණ්හාවමයි. අපට ඕනේ වුණේ මෙන්න මේ ආයතන ටික හදාගන්න මොකක් නිසාද? අපි තණ්හා කරේ, උපාදානය කරේ මෙන්න මේ පංචකාම. ඒතර මේ පංචකාම ලබා ගැනීමට තමයි අපි මේ ආයතන හය නැවත සකස් කරගත්තේ. සකස් උනේ ඒකේ අවශ්‍යතාවයට. ඒකට හිතලා බලන්න, ඔබට දැන් ඇහැක් ලැබිලා තියෙනවා. ඔබ ඇහැ ඉල්ලුවේ, ලබාගත්තේ, උපාදානය කරේ ඔබ කැමති උණු රූප බලීම සඳහා. එහෙමනම් හොඳට හිතලා බලන්න, ඔබේ ඇහැ ඔබට ලබලා දෙන්නේ ඔබ කැමති රූප පමණද? ඔබ මේ කන හදාගත්තේ, නැවත කනක් හදාගන්න ඌමනාව ඇති වුණේ, උපාදානි කරගෙන නැවත කනක් හැදුනේ මොකක් නිසාද? ඔබ කැමති සද්ද අහන්න. හැබැයි ඔබ මේ හදාගත්ත කන ඔබට ලබලා දෙන්නේ ඔබ කැමති ශබ්ද විතරද? ඔබ මේ නහය හදාගත්තේ ඔබ කැමති වුණු ගඳ සුවඳ ලබන්න පමණයි. ඒ බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තුන් තමයි නැවත භවයක් අවශ්‍ය වුණේ. හැබැයි මේ හදාගත්ත නහය ඔබට ලබලා දෙන්නේ ඔබ කැමති වුණු ගඳ සුවඳ පමණද? ඔබ මේ දිවක් හදාගත්තේ දිව ඔබට ඕනේ වුණේ ඔබ කැමති රස විඳින්න. හැබැයි ඔබ හදාගත්ත මේ නැවත උපතක් ලැබපු දිවක් හදාගත්ත ඒ හදාගත් දිව ඔබට ලබලා දෙන්නේ ඔබ කැමති වුණු රස විතරද? ඔබ මේ කය හදාගත්තේ ඔබ පෙර ජීවිතයේදී ස්පර්ශවලට කයෙන් ලැබපු ස්පර්ශවලට කැමැති නිසා නැවත නැවත මේවා ලබන්නම් කියලා ඒවා උපාදානය කරගෙන ඇති වෙච්ච තණ්හාව නිසා ඔබට මේ කයක් ලැබුණි. එතකොට මේ හදාගත්තේ කය ඔබට ලබලා දෙන්නේ ඔබ කැමැති වුණු ස්පර්ශ පමණද? ඔබ මේ නොඑක් දේවල් ගැන හිතලා සතුටු වෙන්න, මනසින් සතුටු වෙන්න, මේ මනසයි සිතුවිලි උපාදානය කරගෙන තමයි මේ මනසක් කියලා එකක් හැදුනේ. එහෙමනම් ඔබේ මනස ඔබට ඇති කරන්නේ ඔබ කැමති වූ සිතුවිලි පමණද? ඔබ බලාපොරොත්තු වුණු ඒ සතුට නැත්තං ආශාදී පමණද ඔබ හදාගත්ත මේ ආයතන ලබලා දෙන්නේ කියලා ඔබ පොඩ්ඩක් විමසලා බලන්න. එහෙමනම් අපි කියනවා, අපි බලනවා, අපි අහනවා, අපි ගන්සුඳ බලනවා, අපි රස බලනවා, අපි ස්පර්ශ ලබනවා, අපිට සිතුවිලි, අපි සිතුවිලි මතක් කරගන්නවා කියලා අපි හිතනවා. ඒතර අපි බලන්න, අපි රූපේ බලනවද නැත්නම් අපේ ඇහැ ඉස්සරහට එන රූපේ අපට පේනවද? අපි ශබ්ද අහනවද? එහෙම නැත්නම් කනට සම්බන්ධ වෙන ශබ්දේ අපට ඇහෙනවද? අපි නහයට ගඳ සුවඳ බලනවද? එහෙම නැත්නම් නහයට ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොට ගඳ මට දැනෙනවද? අපි රස බලනවද? දිවට රසක් ස්පර්ශ වෙනකොට රස මට දැනෙනවද? අපි ස්පර්ශ ලබනවද? කයට ස්පර්ශයක් එනකොට ස්පර්ශය මට දැනෙනවද? මට මම මතක් ඌමනාවෙන් මතක් කරගන්නවද නැත්නම් මේ මනසට ඉබේ සිතුවිල්ලක් මතකයට එනවද? එන සිතුවිල්ල මම අඳුනගන්නවද? එමනම් හිතලා බලන්න මේ ආයතන මනස කියන එක තේරුම් ගන්න අමාරු නම් අපි පොඩ්ඩක් පැත්තක තියමු. අනිත් ආයතන අපට ගොඩක්ම පැහැදිලිව තේරෙනවා. මනසත් අපට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපිට මොකද කරන්න වෙලා තියෙන්නේ? ඇහැ ඉස්සරහට එන රූපේ දිහා බලාගෙන ඉන්න මට වෙලා, කනට ස්පර්ශ වෙන සද්දේ අහගෙන ඉන්න මට වෙලා, නහයට ස්පර්ශ වෙන ගඳ සුවඳ මට දරා ගන්න වෙලා, දිවට දැනෙන රස මට අඳුරගෙන ඒක දරා ගන්න වෙලා, කයට ලැබෙන ස්පර්ශ මට අඳුරගෙන ඒක දරන්න වෙලා, මනසට එන සිතුවිලි අඳුරගෙන මට ඒක දරන්න වෙලා තියෙනවා. එහෙමනම් දැන් මම ආවේ මේක මගේ පාලනේ තියනවා කියලා හිතාගෙන මට ඕනේ ටික කරගන්න තමයි ආවේ. හැබැයි මේවා මම කැමති ව පමණක් නෙවෙයි අකමැති ඒවත් ලබලා දෙනවා. මම අප්‍රිය වූ රූප මගේ ඇහි ගැටිලා මට දුක සකස් කරලා දෙනවා. අප්‍රිය වූ සද්ද කනේ ස්පර්ශ වෙලා මට දුක වේදනාව සකස් කරලා දෙනවා. එහෙමනම් මම ආවේ ආශාදී විඳින්න, මේ ආයතන ටික හදාගෙන ආශාදී විඳින්න. හැබැයි මට ආශාදී විතරක් නෙවෙයි මේකෙන් ලැබෙන්නේ, මම අප්‍රිය දුක් වේදනත් ලැබෙනවා. ඇස නිසා, කන නිසා, නහය නිසා, දිව නිසා, ශරීරය නිසා, මනස නිසා. එහෙමනම් අපි මේ වේදනානුපස්සනාවේදී ගොඩක් කතා කරා. මේ ඉන්නාසේ විස්තර කරන කොටත් කිව්වා මේ වේදනානුපස්සනාව කියන එක චිත්තානුපස්සනාවත් එක්ක බොහෝ සම්බන්ධ වෙලා යනවා කියලා. මොකද මේ වේදනාව කියලා කියන්නේ මෙන්න මේ අපි මේ පංචස්කන්ධය කියන එක රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා වෙන් කරනකොට රූප කියන කොටසට මේ කය කියන කොටස සහ බාහිර රූපයි තියෙනවා. ඊළඟට වේදනා, සංඥා, සංකාර කියන ඒ කොටස නාම කොටසටයි තියෙනවා, නාම රූප කියලා මේක බෙදුවොත්. එතකොට මේ නාම වල පළවෙනි එක තමයි මේ වේදනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සිතේ කොටසක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනාව වඳුර ගැනීම කියන එක මේ සිත සම්බන්ධව සිදුවෙන දෙයක්. එහෙමනම් අපි මේ ප්‍රිය වූ, කැමති වූ වේදනා වෙනුවෙන් නැවත කයක් හදාගත්තට ඒකෙන් අපට කැමති වූ දේවල් නෙවෙයි ලැබෙන්නේ, අකමැති වූ දේවලුත් ලැබෙනවා. සැප වේදනා පමණක් නෙවෙයි දුක් වේදනා, මධ්‍යස්ථ වේදනාත් ලැබෙනවා. එතකොට එහෙමනම් මේ ආයතනේ මගේ නම්, මේ සිත මගේ නම්, මේ හැදෙන සිත පෙනෙන සිත, ඇහෙන සිත, ගන්සුන් දැන සිත, රස දැන සිත, ස්පර්ශ දැන සිත, මතක් වෙන සිත කියන එක මගේ නම් මට පුළුවන් වෙන්න ඕනේ මේ හොඳ සිත විතරක් හදන්න. සැප වේදනා දෙන සිත විතරක් හදන්න මට පුළුවන් වෙන්න ඕනේ. මේ ආයතනයෙන් එකකවත් මට එහෙම පුළුවන් කමක් නැහැ. මේ ආයතනෙට නැත්තම් බාහිර ආධ්‍යාත්මික ආයතනයට බාහිර රූපයක් ස්පර්ශ වෙනකොට ඒ රූපය දුක් ගෙන දෙන රූපයක් නම්, රූපයක් කියලා කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, සිතුම් රූප කියන මොන රූපයක් වුණත් දුක් ගෙන දෙන රූපයක් නම් ඒක නිසා මට දුක හට ගන්නවා. එහෙමනම් අපට තේරෙනවා මේ සිත කියන එක මම හදනවා නෙමෙයි. මේ සිත කියන එක මට ඕන විදිහට හදන්න බෑ. ඒ හේතු අනුව සකස් වෙන දෙයක්. ඒ හේතුට අනුව සකස් වෙන දෙයක්. මගේ පාලනේ තියනවද කියලා හිතලා බලන්න පින්වත්නි මේ සිත. මගේ පාලනේ තියනවද? දැන් හිතලා බලන්න මනස කියන එක. මේ මනසයි සිතුවිලි. දැන් මට ඕනේ දේවල්ද මගේ මනසට මතක් වෙන්නේ? මම කැමති දේවල් පමණද මගේ මනසට මතක් වෙන්නේ? සමහර වෙලාවට අපි ගොඩාක් වෙහෙස වෙන, අමතක කරන්න උත්සාහ කරන යම් යම් දේවල් මගේ මනසට මතක් වෙනවා. මම කැමති වුණත්, අකමැති වුණත්, මට ඕනේ වුණත්, එපා වුණත් යම් යම් හේතු සකස් වෙනකොට ඊට අදාළ සිත් පෙනෙන සිත් සකස් වෙනවා. මම කැමති වුණත්, අකමැති වුණත්, මට ඕනේ වුණත්, එපා වුණත් මෙන්න මේ කන කියන එකට යම් ශබ්දයක් ස්පර්ශ වෙනකොට මෙන්න මේ ඇහෙන සිත් සකස් වෙනවා. මට ඕනේ නිසා නෙවෙයි, ඒකට අදාළ හේතු සකස් වීම නිසා, ඒ හේතු ගැටීම නිසා. එතන මේ සිතේ අනාත්ම ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට මේ සිත කියන එක මට ඕනේ විදිහට පවත්වන්නත් බෑ. මේ සිත් මට ඕනේ කියලා නවත්වන්නත් බෑ. හැදෙන සිත් මට නතර කරන්නත් බෑ. අන්න ඒක තේරෙනකොට මේ අනාත්ම ස්වභාවය සිතේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. එමනම් අපි මේ කතා කරපු කොටසේ තව දුරටත් අපි බැලුවොත් එහෙම අපි හිතලා බලන්නු, අපිට මේ දැනෙන සිත් කියලා, සිත කියලා කියන සිත කියලා අපි අඳුර ගැනීම සිදු කරනවානේ. අපි මේ හය හැර වෙන සිත් අපිට අඳුරන්න පුළුවන්ද? හොඳට හිතලා බලන්න. වෙන දැනෙන જાති මොනවා හරි තියනවාද අපට? හඳුනා ගන්න දැනෙන જાති වෙන මොනවා හරි තියනවාද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන වෙහෙර වෙන දැනගන්න જાති තියනවාද? නෑ නේද? එහෙනම් අපිට දැනගන්න තියෙන්නේ, දැනීම් තියෙන්නේ මෙන්න මේ හය පමණයි. ඊළඟට හිතලා බලන්න, තවත් මේක බොහොම සරල දෙයක්. හැබැයි හොඳට ගැඹුරින් හිතන්න. ඔය චබ්බානක සූත්‍රයේදී හිමුදුර ජන්නාත දේශනා කරනවා එක එක දිශාවලට අදින සත්තු හය දෙනෙක් එකට ගැට ගහලා, කණුවක් ගැට ගහලා තියෙනවා. ගැර කුරුල්ලෙක්, වතුරට අදින කිඹුලෙක්, ඊළඟට කැලේට දුවන නරියෙක්, ඔන්න වගේ සත්තු ටිකක් එකතු කරලා ලණු වලින් ගැට ගහලා එකට ගැටයක් ගහලා තියෙනවා වගේ. එතකොට එක එක සතා එක එක පැත්තට අදිනවා වගේ මෙන්න මේ සිත් හයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපට තේරෙනවා. එතකොට මේ ඒක චරං කියලා කියන්නේ අපිට පෙනෙන වෙලාවට පෙනෙන සිත පමණයි, ඇහෙන වෙලාවට ඇහෙන සිත පමණයි, ගන්සුන් දැන්න වෙලාවට ගන්සුන් දැන්න සිත පමණයි, රස දැන්න වෙලාවට රස දැන්න සිත පමණයි, ස්පර්ශ දැන්න වෙලාවට ස්පර්ශ දැන්න සිත පමණයි, මතක් වෙන වෙලාවට මතක් වෙන සිත පමණයි. ඒකයි ඒක චරං කියලා කියන්නේ වරකට ඇති වෙන්නේ එක සිතක් පමණයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙමනම් මෙන්න මේ වරකට එකක් ඇති වෙන මේ සිත, මේ ආයතන හයි එක එක ආයතනේ වෙන වෙනම ඇති වෙන සිත, මේ දෙකක් අතර සම්බන්ධයක් තියෙනවද බලන්න. දැන් හිතන්න මේ එක එක සිත ඇතිවීම සඳහා ඒ ආයතනෙ අවශ්‍ය වෙනවා. මගේ ඇහැ ක්‍රියාත්මක නොවෙනවනම්, මට ඇහැක් නැති වුණොත් අපි කිව්වා මේ අර ප්‍රසාද ඇති වෙන දවස් 72ක් යනකොට මේ චූටි මේ අර චූටි දිසක් වගේ ආරම්භ වෙන කලල රූපේ කියලා. එතකොට යම් කිසි අකුසලයක් නිසා මෙයාට චක්කු ප්‍රසාදය ඇති වුණේ නැත්තම් එහෙම වුණොත් මෙයාට පෙනෙන සිත ඇති වෙන්නේ නැහැ. අනිත් පහෙන් පුළුවන් ද රූප අඳුර ගන්න නැත්තම් පෙනෙන සිත ඇති කරන්න බෑ. එතකොට සෝත ප්‍රසාදේ නැත්තම් මේ ඇහෙන කන කියන එක ඇති වුණේ නැත්තම් කර්ම රූපීව මොකක් හෝ අකුසලයක් හේතු කරගෙන ඇති වුණ නැත්තම් අපට මේ ඇහෙන සිත හදන්න බෑ අනිත් පස් දෙනාගේ. ඊළඟට මේ ගඳ සුවඳ දෙන්න සිත හදන නහය කියන එක ගාන ප්‍රසාදේ නැතුව මං උපතක් ලැබුවොත් අකුසලයක් හේතු කරගෙන අනිත් පස් දෙනාගෙන් බෑ මට ගඳ සුවඳ අඳුරගන්න. ඊළඟට ජීවහා ප්‍රසාදේ කියන එක නැති වුණොත් එහෙම අනිත් පස් දෙනාට බෑ මේ රස දැනෙන සිත හදන්න. කාය ප්‍රසාදේ නැති වුණොත් කාය ස්පර්ශ දැන් අඳුරගන්න ස්වභාවය නැති වුණොත් එහෙම අනිත් පස් දෙනාට බෑ මේ කාය ස්පර්ශ අඳුරගන්න. එතකොට මේ මනෝ ප්‍රසාදේ සිතුවිලි අඳුරගන්න ස්වභාවයේ නැතුව අපට මේ ඇහෙන් කණෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් සිතුවිලි අඳුරගන්න පුළුවන්කමක් නෑ. එහෙමනම් මේ දැනීම් හය කියන එක තනි තනියම ඇති වෙන දැනීම් හය. ඇහැට කිසිම හැඟීමක් නෑ මේ කන අඳුරගන්නේ මොකද්ද කියලා, ළඟම තියෙන නහය අඳුරගන්නේ මොකද්ද කියලා. නහයට කිසිම හැඟීමක් නෑ ළඟම තියෙන දිව මොකද්ද අඳුරන්නේ කියලා. එහෙම නැත්නම් ඇහැ මොකද්ද අඳුරන්නේ, කන මොකද්ද අඳුරන්නේ කියලා. ওই විදිහට බලනකොට අපට තේරෙනවා තනි තනියම ඇති වෙන කිසිම සම්බන්ධයක් නැතුව තනි තනියම ඇති වෙන දැනීම් හයක් අපට තියෙනවා. එක ආයතනයකටවත් බෑ මේ දැනීම් දෙකක් ඇති කරගන්න. එක ආයතනයක තියෙන්නේ එක දැනීමක් පමණයි. ඒ ආයතනය දන්නේ ඒ දැනීම ලබන්න පමණයි. ඒක තමයි ඇහැ නැත්තම් රූප කියන දැනීම නැත්තම් පෙනෙන සිත එයාට ඇති වෙන්නෙම නැහැ. එහෙනම් මේ සිත හයම ඇති කරලා දෙන්නේ කවුරු විසින්ද? මෙන්න මේ ආයතන හය විසින්. ඇහැ තමයි මට පෙනෙන සිත හදලා දෙන්නේ. කන තමයි මට ඇහෙන සිත හදලා දෙන්නේ. නහය තමයි මට ගඳසුන් දෙන්න සිත හදලා දෙන්නේ. දිව තමයි මට රස දෙන්න සිත හදලා දෙන්නේ. කය තමයි මට ස්පර්ශ දෙන්න සිත හදලා දෙන්නේ. මනස තමයි මට මතක් වෙන සිත හදලා දෙන්නේ. එහෙමනම් මෙන්න මේ හය සිත් හයක් හදනවා. එක සිතක් අනිත් සිතට සම්බන්ධයක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ මේ සිත ගැන කිව්ව ගාථාවේ සිතේ ලක්ෂණ බොහොමයක් විස්තර කරනවා. ඒක චරං බුදු කෙනෙක්ගේ ඒ සියුම් වූ සීල සමාධි ප්‍රඥාවේ අධික වූ ඒ සීල සමාධි ප්‍රඥාවලට අහුවෙන එකක් තමයි මේ සිත කියන එක. බුදුහාමුදුරු දේශනා කරනවා කය ගැන විස්තර කරනකොට මේ සත්‍යයට මේ කය කියන එක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක පේන එක. හැබැයි මේ සිත ගැන විස්තර කරන එක හරිම අමාරුයි කියලා කියනවා. ඒක තේරුම් ගන්න කරන්න අමාරුයි. ප්‍රඥාවන්ත කෙනෙකුට පමණක් මේ සිත තේරුම් ගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේක තේරුම් ගන්න බැරි නෑ ප්‍රායෝගික මේක සිත ගැන භාවනා කරගෙන යනකොට එකින් එකට අවබෝධ කරගෙන යනකොට මේ සිත තේරුම් ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ බුදු කෙනෙක් දකිනවා මේ සිත කියන එක ඉතා වේගින් ඉපදෙන නිරුද්ධ වෙන එක. මේ ඉතාම වේගවත් වූ සිත එක ආයතනයක හැදෙනවා, ඒ සිත නිරුද්ධ වෙනවා, ආයතනයක හැදෙනවා, ඒ සිත නිරුද්ධ වෙනවා. ඔය විදිහට වරකට එක සිතක් පමණක් ඇතිවීමින් නිරුද්ධ වෙමින් යන සිද්ධාරාවක් තමයි මේ පවතින්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට අපට පැහැදිලිව තේරෙනවා දැන් පෙනෙන සිත අනිත් ආයතනෙන් හදන්න බෑ. එතකොට පෙනෙන සිත විතරයි පෙනෙන වෙලාවට තියෙන එක නිරුද්ධ වෙන්න ඕනේ අනිත් සිත හැදෙන්න නම්. එබැවින් අපට මේ ආයතන හයේ ඉපදෙන නිරුද්ධ වෙන සිතක් මිසක් එක දිගට යන්නේ නැති සිතක් කියලා අපට පැහැදිලිව තේරෙන්න ඕනේ. එතකොට මේ සිතේ අනිත්‍ය කියන ස්වභාවයේ Tamante යම් අවබෝධයකට එනවා. මෙන්න මේ ආයතන හයේ ඉපදෙන නිරුද්ධ වෙන ස්වභාවයේ යම් ප්‍රමාණයකට තේරුම් ගත්තා. එතකොට මේක අපිට භාවනාවක් ඉදිරියට වඩන්න පුළුවන්. අපි තවදුරටත් ලබන සතියේදී මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. එහෙමනම් අපි මේ සිත ගැන අද කතා කරේ මොනවද කියලා මතක් කරනවා නම් අපි කිව්වා මෙන්න මේ සිත කියන එක පිරිසුදු ස්වභාවයෙන්මයි හටගන්නේ. මේකට මේ චෛතසික එකතු වුණාම අර වතුරට එක එක ಜಾති එකතු වුනහම ඒ එකතු කරපු දේ ආකාරය ගන්නවා වගේ මේ චෛතසික හේතු කරගෙන ඒවා ලෝභ සිත්, ද්වේෂ සිත් ආදී වූ වර්ග කිරීම වලට නැත්නම් මේ සිත් 16 කියන එක හේතු වෙනවා මෙන්න මේ චෛතසික අනුව ඒ සිත්වල ලක්ෂණ වෙනස් වෙනවා නිසා. ඒ චෛතසික වලට අනුව තමයි මේ සිත් බෙදලා තියෙන්නේ කියලා කිව්වා. ඊළඟට අපි තවත් කතා කරා අපි මේ මම කියන කෙනා කැරි දෙකක් කියලා තේරුම් අරගෙන තියෙන. එතකොට මම කියන කෙනාගේ මේ කය කියන කොටස, රූප කියන කොටස ආරම්භ වෙන විදිහ අපි ඉගෙන ගත්තා. ඒ වගේම මේ සිත කියන එක මේ ජීවිතයේදී මේ සිත කියන එක ආරම්භ වෙන්නේ කොහොමද කියලා, මේ ප්‍රතිසන්දි සිත කියන එක සම්බන්ධව කොහොමද කියලා අපි යම් කිසි විදිහකට තේරුම් ගන්න උත්සාහ කරා. ඊළඟට ඒ භවංග සිත කියන සිත් ඇති වෙන මූලාශ්‍රය පටන් ගන්න විදිහ ගැන කතා කරා. ඊළඟට මේ ආයතනවල සිත් ඇති වෙන්නේ, ආයතන හටගන්නේ මෙන්න මේ කය රූපේ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද කවදද කියලා දින 72කින් කියලා විදිහට අපි මේ සිත හටගන්න ස්වභාවය ගැනත් යම් තීරුමක් තීරුම් ගන්න උත්සාහ කරා. ඊළඟට අපි මේ ප්‍රායෝගික සිත ගැන තීරුම් ගන්න උත්සාහ කරමින් සිත කියන්නේ දැනීමක් කියලා, එහෙම නැත්නම් දැනෙනවට තමයි සිත කියන්නේ, සිතට දැනෙනව නෙවෙයි. ඒක පැහැදිලිව අපි තීරුම් ගන්න ඕනේ, දැනෙනවට තමයි සිත කියන්නේ කියලා අපි තීරුම් ගන්න උත්සාහ කරා. හොඳයි, එහෙනම් අපි අද දිනේදී මේ ධර්ම දේශනාවට අදාළ කාලය අවසන් වෙන නිසා එමනම් මේ පිරිසට මේ ඉගෙනගත් ධර්ම කරුණු මෙනෙහි කරන්න, මේ සිත ගැන තේරුම් ගන්න යම් ප්‍රමාණයකට හෝ මේ ධර්ම දේශනාව උපකාර වෙන්නේ නැතයි කියලා හිතෙනවා. හඳා එහෙනම් අප අද දිනේදී මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා වූ සියලුම් කුසල් මේ ලෝකයේ ශාසනයත ආරක්ෂා කරන්නා වූ අල්පේචාක්‍ය මහේශාක්‍ය සියලුම දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි, අනුමෝදන් කරනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තු වෙන පින් ලබා ගත හැකි ස්ථානක සිටිනවා නම් මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදන් කරනු ලබත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා, නිවන් දක්මිතුරුම කල්යාණ මිත්‍රස්රක් ලැබේවා, පාප මිත්‍රාචක් නොලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි, එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහා නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.